තථාගතයන් වහන්සේ දේශනා කරන රූපං කීරති මස්සාන නාමකත්තං නතිරති කියලා. ඊපස්සේ ගැටලුව මට මතුවලා තියෙන්නේ නාමකත්තං නතිරති කියන වාක්‍ය තුල තථාගතයන් වහන්සේම තවත් කෙනෙක් අනිත්‍යවත සංස්කාර උපාදෝය ධම්මින උපජිත්වා නිට්ඨන්ති කියලා. ඒ කියන්නේ මට ඇහිගෙන හිටියට නාම ධර්ම අරබයත් ඒක ගැලපෙනවා. එතකොට මේ නාමය එක තැනක නොදිරනවා කියන තැනයි උපජිත්වා නිරුජ්ජන්ති කියලා දිරලා යනවා කියන එකයි, අතනදී නාමගොත්තන් නජීරති කියන එක අතරේ තියෙන ගැලපුම කුමක්ද කියන එක දේශන.
ගතන්ති අනිච්චාවත සංඛාර උපාද වයදම්මන උපජ්ජිත නිරුජ්ජන්ති කියලා සිද්ධකෙන්නන්නේ ජිරණ බවක් නෙමේ. නිරුජ්ජන්තික නිරුද්ධ වේ, ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන එක තමයි සංස්කාරයන්ගෙන් ඒ වචනයෙන් කියන්නේ. ඉපද නිරුද්ධ වේ, හටගෙන නැති කියන අදහස තමයි සංස්කාරය. මෙතෙන්දී නම් පෙන්වන්නේ දැන් ලෝකෙ තුල දැන් අපි කියන රූපං ජීවති මච්ඡානං කියලා කියන මිනිස්සුන්ගේ රූපේ දිරනවා. නාම ගොත්තන්න ජීවති කියලා කියන්නේ නම් ගොත් මුදිරනවා කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කරපු හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ තියෙනම් ඒක නැති වෙන්න ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට මේ ඒ කරන හොඳ දේවල් අපි කියමු අහවල් ගෝත්‍රය කියන අහවල් පුද්ගලයා මේ අහවල් දෙයක් කළා කියලා කියන වචනේ තියෙනවනේ, ඒක දිරලා යන්නේ නැහැනේ කියන අදහසින් දේශනා කරලා තියෙන්නේ. මේ දැන් අපි සත්‍යෙක් පුද්ගලයෙක් කියලා හිතන රූපේ නම් දිරලා යනවා, නමුත් නාමය දිරන්නේ නැහැ. නාමය කියන එක කවදා හරි නිරුද්ධ වෙලා යන එකක් මිසක දිරන ධර්මතාවයක් නෙවෙයි. එතකොට සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගන්න එකට රූපයටයි නාමයයි දෙකමයි තියෙන්නේ. මේ ඉපද නිරුද්ධ වෙත් හටගෙන නැති වෙත් කියන අදහසක් කියන එතෙන්දි දිරන අදහසක් නෙමෙයි කියන්නේ. ඉතින්දි නැති වෙනවා කියලා කියනවා. ඇත්තටම නාම ධර්මයි රූප ධර්මයි දෙකම නැති වෙනවා. නමුත් මිනිස්යාගේ රූපයේ ක්‍රමානුකූලව දිරලා යන්න පුළුවන්. නමුත් නාම ධර්ම දිරන්නේ නැහැ කියන කාරණා මේ කෙන කර ඒකෙන් දෙන්න හදන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට කෙන කරන යහපතක් තියෙනවා නම් ඒක එයාගේ නම ගෝත්‍රයත් එක්ක ඉතුරු වෙනවා කියන අදහස.
ස්වාමීන් වහන්සේ එතන දැන් අපි ඊළඟ භවයට අරගෙන යන නාම කොටස ගැන සඳහන් වෙනවද?
එහෙම අදහසකින් නෙමෙයි. ඊගාව භවයට එහෙමයි. දැන් කොහොමත් අපි භවයෙන් භවයට ගෙනියන නාම කොටසක් නම් නැහැ. මේ එහෙම තියෙනවා නම් ඒක ආත්ම වෙනවනේ. නමුත් මේ ලෝකෙ තුල පැවැත්මක් ගැන මේක දේශනා කළේ. දැන් අර කෙටි මට ඉස්සෙල්ලාර මහත්කලේ ප්‍රශ්නයක් වුණා. දැන් මහායාන දර්ශනයක් ගැන දැන් උත්පාද තితి බංග කියලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. මේ එතකොට මහායාන දර්ශනයක් තියෙනවා, තිතිය කියලා එකක් නැහැ. ඒ මොහොතටත් වෙනසීමක් තියෙන්නේ. එතකොට මේ එහෙම වුණාම මේ උත්පාද තితి බංග කියලා අද පෙන්නලා තියෙනක වැරදි කියලා මෙහෙම තර්ක කරපු එක කසේ මමයි කෙදී මතක් කළේ. මේ බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ අපි සම්මතයෙන් පරමාර්ථයක් හොයන්න ගියාම අපිට මේ එකක්වත් කරගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ මේක සම්මතය අසුරු කළ වචනයක්ද මේක පරමාර්ථය අසුරු කළ වචනයක්ද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න වෙනවා. එතකොට දැන් උත්පාද තితి භංග කියන කාරණාවෙන් පෙන්වුවේ ඇත්තටම මේ යථාර්ථයක් දකින්න එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකෙ තුල පැවැත්ම. ලෝකයට උත්පාදයක් පෙනෙනවා, පැවැත්මක් පෙනෙනවා, නැතිවීමක් පෙනෙනවා කියන කාරණාව. මිසක තිතිය කියලා එකකුත් නැහැ. ඒ අවස්ථාවේදීත් මේ වෙනස් වෙනවායි කියන ධර්මතාවයක් බලන්න ගියොත් අපිට ලෝකෙ පැවැත්මක් පනවන්න බෑ. හොඳක් නරකක්ව පනවන්න බෑ. ලෝකෙ තුල ලෝකයට ඇති බවක් උපදින බවකුත් ඒකේ පවතින බවකුත් නැති වෙන බවකුත් පෙනෙනවනේ. එතකොට මේක ලෝකෙ පෙන්වපු ධර්මතාවය. එතකොට යථාර්ථයේ ගවේෂණය කරන්න යථාර්ථය දක්වන බුදුරජාණන් වහන්සේ වෙන වෙන පරියයන් වලින් ඕන විදිහට පෙන්වලා තියෙයි. අපි ඒ පරමාර්ථමය ස්වභාවයේ ලෝකයේ තුල පවතින ධර්මතාවයට ගලපන්න ගියොත් අපිට මේක තේරුම් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංකත ධාතුවේ ලක්ෂණයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤදත්තම් පඤ්ඤායති. චිතියෝගේ වෙනස් බවක් වෙනවා. එතකොට චිතිය කියලා යමක් හම්බ වෙන්නේ අපිට ලෝකේ. ඒ කියන්නේ ඇතිව පැවත නැති වෙනවා කියන සිද්ධියක් තියෙන ලෝකෙට. එතකොට අපි යථාර්ථයක් කියනවා තමයි අපි පවතිනවා කියන අවස්ථාවෙත් යථා ස්වභාවය අන් ආකාරයකට පරිවර්තනය වෙමින් පවතිනවායි කියන්නේ. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒක නොදැන මේ කතා කරපු එකක්වත් එහෙම නැතිනම් මේ එතෙන්දී පරමාර්ථය අඟවලා කියපු දක්වන්නේ මේ ලෝකෙට පෙන්වපු දෙයක් සංකතයක තියෙන ලක්ෂණය බලනද එක්කෝ යමක් හට ගන්න බවකින් පෙනේ නැව යමක් පවතින බවකින් පෙනේ යමක් නැති වෙන තැනකින් පෙනේ සංකත ධාතුවේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔන්න ඔය ධර්ම ලක්ෂණ තුනෙන් හඳුනා ගන්න මේක සංකතයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නේ. එතකොට ඒ තුලින් පරමාර්ථයක් දකින්න ඒ වගේ දැන් උපන්දිත් රූපං ජීවති මච්ඡාන නාම ගුත්තං ජීවති කියන කාරණාව තමයි ඒ වගේ බුද්ධිජිතුනා නම් ගොත්න දුනවා කියන එකකින් මෙසක ඒකේ නාම ධර්ම පරමාර්ථයේ යථාර්ථ වශයෙන් භවයේ නිහතට යනවායි කියන තැනකින් දේශනා කරපු එකක් එහෙම නෙමෙයි. මේ අතන්දී අර ගොඩක්ම ගැඹුරු ටික තමයි අපිට තේරුම් ගන්න බැරි. කියන්නේ මේ රූපය හෝ නාමය හෝ දෙකෙන් එකක් හරි ප්‍රතිසන්දි වශයෙන් යනවනම් ආත්මයි කියලා කිව්වට කමක් නෑ. එතකොට රූපය හෝ නාමය හෝ කියන දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැතුව නමුත් නාම රූප නිසා විඥාන නිසා නාම රූප වෙනවයි කියන ධර්මතාවයකුත් තියෙනවා. ඒක ටිකක් ගැඹුරු. එතකොට තමයි මේ පටිච්චසමුප්පාද ධර්මතාවය අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තාම රූපේ හෝ නාමේ හෝ කියලා ගත්තොත් විපාක ටික එතකොට ඒ විපාක හැටියට හම්බෙච්ච නාම ධර්ම හෝ රූපේ හෝ කියන ඒ නාම රූප දෙකෙන් එකක්වත්ම ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැතුව වර්තමාන හේතු ප්‍රත්‍යකින් තමයි පවතින්නේ නාම රූප දෙක. ඒ නාම රූප ධර්මය හේතු නිසා හටගන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒ ටික නොදන්නාකම නිසා අපි ඒ මනෝමය ඒ නාම රූප දෙක ආරම්භය මොනවා හරි දෙයක් හිතුවා. අපි කියමු සත්වයේ පුද්ගලයෙක් කියලා හිතනවා කියලා. දැන් උදාහරණයක් අපි හැම මෙහෙම ගන්නෙ. දැන් ඇහැට පෙනෙන මේ රූපය ගන්න ඇහැ රූපයක් දෙක ඒ ධර්මතා දෙක නිසා අපි තුල යම් චිත්තචෛතසික ටිකක් උපදිනවනේ. චක්කු විඥානය කියන්නේ ඒ සිතේ තියෙන අරමුණක් විඳින්න හඳුනන්න පුළුවන් කම කියලා කියන්නේ. දැන් මේ ස්කන්ධ පංචකයක් නැත්නම් පංච උපාදාන ස්කන්ධෙ මෙතන තියෙන නාම රූප කියලා ධර්මතා දෙකක්. එතකොට මේ නාම රූප කියන ධර්මතා දෙකෙන් එකක්වත් ප්‍රතිසන්දිත යන්නේ නැහැ. අපි කියමු දැන් මේ නාම රූප දෙක හේතු නිසා හටගත් ධර්මතාවය. මේ ධර්මතාවයේ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන එක තමයි ඇත්ත. නමුත් මේ බව නොදන්නාකම නිසා අපි මම මේ හැඩේම මනසින් සිහි කරගෙන මිනිසෙයා කියලා හිතුවා. දැන් මම මිනිසෙයා කියලා හිතන හැඟීම මේ සතහනත් එක්කම ඒක මේ ඇහෙන් දැකපු රූපය නිසා ඇහැයි රූපයයි දෙකවත් එතන තියෙනව නෙමෙයි මනස. එතකොට පහළ වෙන චිත්තචෛසික ටික තියෙනවත් නෙමෙයි. ඒ ධර්මතා දෙකම නොදන්නාකම නිසා මම මිනිස්සෙක් අහවල් මහත්ය කියන අදහසක් මම ඇති කරගත්තා නම් එතකොට මේ මංගාව දැන් තියෙන මේ චිත්‍රජ රූප ටිකයි විස්තර ටිකයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත ටික. මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා මේ අවිද්‍යාවෙන් හටගත්ත ටික. මෙන්න මේ හටගත් අවිද්‍යාවෙන් හටගත්ත මෙන්න මේ අදහස මුල් කාරණාව කරගෙන විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්. එතකොට මේ නාම රූප දෙකෙන් එකක්වත් යනව නෙමෙයි, නාම රූප ධර්මතාවයේ ඉපද නිරුද්ධ වෙනවා. නමුත් ඒ බව නොදන්නාකම නිසා මම සත්වෙක් පුද්ගලෙක් කියන අදහසක් ඇති කර ගන්නවා. ඒ ඇති කර ගැනීම ඇති කරගත්තා වූ කර්ම විඥානයේ නිසා ප්‍රතිසන්දියක් යනවා වශයෙන් යන්න පුළුවන්. ඒ හින්දා අපිට සසර නතර කරන්න පුළුවන්. දැන් ඇහැට පෙනෙන තැනක පවතින ඇත්ත ඇති හැටි දැකලා විද්‍යාව උපදවා ගන්න, හටගත් ධර්මයේ නිරුද්ධ වෙනවා කියන නුවණ ඇති කරගත්තොත් මට මේ හටගත් ධර්මයේ ඇති හැටියට නිමිති හිතෙන්නේ නැහැ, සිහි කරගන්න. එහෙම වුණත් මට ප්‍රතිසන්දියට යන්න කර්ම විඥානයක් බලපන්නේ. මේ ඒ හින්දායි අපිට සසර කියන එක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අනිවාර්යයෙන්ම අපි සසරට, ඒ කියන්නේ නාමය හෝ රූපය හෝ දෙකෙන් එකක්වත් එහා පැත්තට යනවා නම් අපිට මේ ගමන අවසන් කරන්න බෑ. ඇයි ඉතින්? අන්තිම සිතුන තව සිතක් උපදිනවා නේද? නේද? දැන් අවිද්‍යාව මුල් කාරණාව කරගෙනම මේ ඉදිරි පැවැත්ම වෙන හින්දා අවිද්‍යාව නැති වුණොත් ඉදිරි පැවැත්ම හිතින්නේ නැති හින්දාමයි අපිට මේ ගමන නතර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක අපිට දෙරෙන්නේ නැහැ. අපිට හිතන්නේ දැන් එකම සිතක් කර්ම රැස් කරගන්නවා, ආයෙත් උපදිනවා, ආයෙත් කර්ම රැස් කරගන්නවා, ඒ විදිහට යනවා. අර මම හේතුඵල ධර්ම කියන රිටිපන්දමේ කතාව, පහනක කතාව. දැන් අපි රිටිපන්දමක් අරගෙන රිටිපන්දමකින් දැන් ඒක පත්තු කෙරුවොත් ඒ ඉටිපන්දමෙන් තව ඉටිපන්දමක් පත්තු කෙරුවොත් අපිට හිතෙන්නේ මේ පහන් දැල්ලෙන් තමයි අනිත් එක පත්තු කෙරුවේ ගින්දර ඒකට ටිකක් ගියා වගේ තේරෙනෝනේ අපිට, නේද? එතකොට ඒකෙන් තව එකක් පත්තු කෙරුවොත් මේ ඉටි ටිකේ පහනෙන් ගින්දර ටිකක් ගියා වගේ තේරෙනෝනේ. නමුත් ඇත්තටම වෙන්නේ එහෙම නෙමෙයිනේ. දැන් ඉස්සෙල්ලා පහ ඒ ඉටි පහනක් තියෙනවා නම් අපි කියමු තව එකක් පත්තු කෙරුවොත් මේකෙන් ගින්දර චුට්ටක් එහා පැත්තට යන්නෙත් නැතුව එහා පැත්තේකින් චුට්ටක්වත් මේ පැත්තේකින් ගින්දර ගන්නෙත් නැතුව හේතුඵල ධමයක් වෙන්නේ. එතකොට අපි කියමු දැන් පත්තු නොවිච්ච ඉටිපන්දමක් තියෙනවා නම් දැන් පත්තු වෙලා තියෙන ඉටිපන්දම ගත්තාම ඉටිපන්දම අපි අනිත් එකට ලං කළාම වෙන්නේ මේකෙන් ගින්දර එන එක නෙමෙයි. මේ පත්තු වෙලා තියෙන ඉටිපන්දමේ දැල්ලෙන් වෙන්නේ අර ඉටි ටිකයි නූලයි තියෙන තැන තාපංකේ වැඩි කරන එක, උෂ්ණත්වය වැඩි කරන එක වෙන්නේ. එතකොට හේතුවයි හදන්නේ හැම වෙලේම. මේ ආලෝකයේ මේ දැල්ලෙන් අතන උෂ්ණත්වය වැඩි කෙරුවාම එතන උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා එතන තියෙන උෂ්ණත්වයට අර ඉටි නූල දැවෙනවා. ඉටි ටිකයි ඉටි නූලයි දැවීම නිසා ගිනි දැල්ලක් ඇති වෙනවා. එතකොට ඉටි ටිකයි ඉටි නූලයි දැවීම නිසායි ගිනි දැල් ඇති වෙන්නේ. මේ ගිනි දැල්ලෙන් කලේ මෙතන හේතුව හදන එක මිසක අර දැල්ලෙන් දැල්ලට කිසිම සම්බන්ධයක් නැහැ. තේරෙන්නේ? දැන් අපි කතා කරන්නේ කෙලින්ම දැල්ලෙන් දැල්ලට. නමුත් මේ දැල්ලෙන් කරන්නේ ඉටි ටිකයි නූලයි තියෙන තැන තේජෝ ධාතුව සපයපුවක කියලා. එතකොට මෙතන ඉටි ටිකයි ඉටි නූලයි දැවීම නිසා මේ ආලෝකය ඇති වුණා මිසක මේ ආලෝකෙට කිසිදෙයක් ගියෙත් නැ ගත්තෙත්. එතකොට හේතුඵල ධම මේ දැල්ල ඵලයක් නම් ඊගාව මේ ඵලයේ හේතුවක් වෙන්නේ ඉටි ටිකයි ඉටි නූලයි තියෙන තැන තේජෝ ධාතු ඇති කරපු හේතුවක් වෙන්නේ. ඒ හේතුව නිසා එතන දහනය වෙච්චේ ඒ හේතුවේ ඵලයක් ඇටිට ආයෙත් දැල්ලක් ඇති. එතකොට මේ ආලෝකේ නැමති ඵලයේ සහ මේ ආලෝකේ නැමති ඵලය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ආපහු තව අපි ඉති පහනක් පත්තු කරනකොට වෙන්නේ දැන් මේ දැල්ල මේ ඵලය හේතුවක් වෙලා ආපහු ඵලයක් වෙනවා. මොකද අතන තේජෝ ධාතුව ඇති කරන්නේ. ඒත් ඵලයේ හේතුවක් වෙලා එතන ඉති ටිකයි ඉක්මූලයි දෙවීම නිසා ඒ හේතුවේ ඵලයක් හිතේ දැල්ල ඇති වෙනවා. එතකොට හැම වෙලාවෙම එතන දැල්ල ඇතිකරනද එතන තියෙන ඉටි ටිකයි ඉටි නූලයි දැවීමේ හේතුවේ ඵලයක් හැටියටම ආලෝක ඇතිවලා තියෙනවා මිසක ඒ ආලෝකයේ පවතින වෙලාවක පෙරපසු ඉටිපන්දම් වල ආලෝකයකට දැල්ලකට කිසිම සම්බන්ධයකින් තොරවමයි මේ දැල්ල පවතින්නේ. ඒ විදිහමයි මේ අපේ ජීවිතයක්. ඒ කියන්නේ දැල්ල වගේ තනක තියෙන ආලෝකයේ දැල්ල වගේ තමයි විපාක නාම රූප දෙක. එතකොට විපාක නාම රූප දෙක කිසිම වෙලාවක ඊගා විපාක නාම රූප දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම සම්බන්ධයක් මේ විපාක නාම රූප දෙක හේතු වෙනවා අවිද්‍යාව මුල් කාරණාව කරගෙන කර්මය නැමැති හේතුව හදා. කර්මය නැමැති හේතුව මුල් වෙලා නැවත නාම රූප දෙකක් හදනවා. දැන් අපි මේ නාම රූප දෙකෙන් එකක්වත් එහාටට යන්නේ නැහැ කියලා කියන්නේ මේ ඵලයෙන් ඵලය ගැන අපි කතා කරන්නේ. කෙනෙකුගේ උත්පත්තිය තමයි ජීවිතයේ විපාකයේ ඵලය. ආලෝකේ වගේ. ඒ කියන්නේ මේ නාම රූප දෙකෙන් නැත්තම් විපාක ජීවිතයෙන් එක ටිකක් හරි හැපෙතට නම් ආත්මයි කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේ ඵලය හැම වෙලාවෙම හේතු වෙන ඵලය හේතුවක් වෙනවා. මොකකටද හේතුවට. නාම රූප දෙක නිසා කර්ම විඥානය හටගන්නවා. ඒ කර්ම විඥානය එතකොට හේතුව. කර්ම විඥානය නිසා නැවත නාම රූප දෙකක් හැදෙනවා. එතකොට මේ නාම රූප දෙකෙන් ශේෂයක්වත් ඊගාව නාම රූප දෙකට ගිහිල්ලා නැහැ. ඊගා නාම රූප දෙක මේ නාම රූප දෙකෙන් එකක්වත් අරගෙනත් කියන ධර්මතාවයක් කියනවා. එතකොට අපි දත යුතු එහෙනම් මෙතනදී ප්‍රතිසමුප්පන්න බවක් නේද? හේතුඵල ධර්මයක් නේද කියන්නේ. අපි ගොඩක් දුරට කතා කරන්නේ කෙලින්ම ඵලයෙන් ඵලයට තියලානේ. මේ භවයේ ඉඳලා එහා භවයට. කිව්වහම දැන් මේ භවය කියන්නේ විපාක නාම රූප දෙක. එහා භවය කියන්නේ ආයත විපාක නාම රූප දෙක. මේ පහන් දැල්ලයි මේ පහන් දැල්ලයි අතර සිද්ධියක් ගැන ඔය අපි කතා කරන්නේ. එතකොට අපි දත යුතුයි පහන් දැල්ලෙන් පහන් දැල්ල පෙවුනට ඔක උනේ. පහන් දැල්ලෙන් පහන් දැල්ලට අනේ මේ පහන් දැල්ල හේතුනේ මේ පහන් දැල්ල ඇති කරන හේතු මූලයට. ඉතිතික සහ ඉති නූල තියෙන තැනට මේ පහන් දැල්ලේ බලපෑම තිබුණේ. ඉතිතික සහ ඉති නූල තියෙන තැනට. ඒ ටික දහණය වෙච්ච නිසායි මේ ආලෝකය. ඒ වගේ අපි දත යුතු විපාක නාම රූප දෙක හැම වෙලාවෙම හේතුනේ ඇත්ත නොදන්නා කම නිසා කර්ම විඥානයක් සකස් වෙනවා. කර්ම රැස්වෙනවා. ඒ කර්මය මුල් වෙලා තමයි නැවත නාම රූප දෙකක් හැදෙන්නේ. එතකොට මේ නාම රූප දෙකයි ඊගාව භවී නාම රූප දෙකයි අතර කිසිම සම්බන්ධයක් නැමයි කියන කාරණාව අපි තේරුම් ගත යුතුයි. මොකද අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන්නේ කතා කරන මේ නාම රූප දෙක නැත්ත මේ ජීවිතේ ඉඳන් එහා ජීවිතයට හරියට අර විදිහට ආවම තමයි හේතුඵල ධම හම්බ වෙන්නේ. එතකොටයි මේ හේතුඵල ධම පටිච්චසමුප්පන්න ධර්මතාවයට ආවහමයි මේ චක්‍රය නතර කරන්න පුළුවන් උත්තරේ හම්බ වෙන්නේ. එහෙමනම් මේ නාම රූප දෙක මුල් කාරණාව කරගෙන ඇති වෙන හේතුව නැත්තම් කර්මය නැමැති හේතුව නිසා නම් නැවත නාම රූප දෙකක් දෙන්නේ. අපි නැවත නාම රූප දෙකක් හැදෙන්න තියෙන හේතුව නැති කරන්න පුළුවන්. එතකොට හේතුව නැති කරන්න නම් වෙන්නේ මොකද්ද? මේ නාම රූප දෙක ආරම්භය තියෙන අවිද්‍යාව නැති කරන්න වෙනවා. කිනු උත්තරයකට එනවා. අවිද්‍යාව නැති කරන්න විද්‍යාව ඇති කරගන්න. මොකද මේ ස්කන්ධ ටික ගත්තාම පුරාණ නාම රූප දෙක ගත්තාම ඒ නාම රූප දෙකට මේ නාම රූප දෙක නිසා අනිවාර්යයෙන්ම කර්ම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. කර්ම කෙලෙස් ඇති වෙන්න ඔතන පවතින මූල ක්ලේශ දෙකක් තියෙනවා අවිජ්ජා භව තණ්හා කියලා. ඔන්න ඔය මූල ක්ලේශ දෙක මුල් කාරණාව කරගෙනමයි කර්ම කියන ටික ඇති වෙන්නේ. කර්ම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මොනවද කර්ම කියලා කියන්නේ? අපේ මේ ස්පර්ශ ආයතන වලට හම්බ වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පොත්තබ්බ කියන මේ අරමුණු වලම ඉතුරු වෙනවා. ඒවා හටගෙන නිරුද්ධ නොවි ඇති බවට හම්බ වෙනවා නම් ඒකමයි කර්මය කියන්නේ. ඒ කියන්නේ විපාකයේම ඵලයයි ආපහු හේතුවක් වෙනවා. අපිට හේතුවක් නිසා ඵලයක් හම්බ වෙනවා නම් ඵලයමයි හේතුවක් වෙනවා. දැන් අපි කියමු ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනක මේක විපාකයි. ඊට පස්සේ කර්ම හැටියට අපිට හම්බ වෙන්නේ මොකද්ද? මේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක නොදන්නාකමට ඇති බවට හම්බ වෙනවා කර්ම නිමිති හැටියට හම්බ වෙන්නේ ඒකම. දැන් මහත් වෙලා මොකද හැම වෙලාවෙම අපිට කර්මයයි විපාකේ වෙන්නේ. ඒ කියන්නේ අතීතයේ අනාගතයේ හදලා දෙන්නේ. මම මෙතෙන්ට එන්න සාපේක්ෂව මේ මෙතෙන්ට සාපේක්ෂව මහත් වෙලා ගෙදර ඉඳන් ආවහම දැන් ගෙවල් ගෙදර සිහි කරන්න ඔක දැන් අතීතේ ඔක තමයි මහත් වෙලාට කර්ම නිමිත්ත වෙන්නේ කර්ම නිමිත්ත කියලා කිව්වේ දැන් යන්න ඕනේ කියලා ආපහු අනාගතය හදන්නේ ඕකෙන් දැන් මහත් වෙලා ඔය නිමිත්තම සිහි කළ යන පැත්තට කියනවා අනාගතය කියලා ආපහු පැත්තට කියනවා කර්මය කියලා එතකොට කර්මයක් නැත්තම් විපාකයක් නැත්තම් අතීතයක් නැත්තම් අනාගතයක් දැන් අතීත අධ්‍යක්ීම තියෙනවා තාක් අනාගතය කියන එක නතර නොවි තියෙනවා දැන් අපි ගෙදර පැත්ත සිහි කළා අපි ඉඳලා ආපු ගෙදර කියලා මතක් කරගන්න පුළුවන් ඒක අතීතය ඊට පස්සේ අතීතයේ තිබුණු ඒකමයි අපිට අනාගතේ වෙන්නේ ඊට පස්සේ මෙතන බණ අහලා කතා කරලා නැගිටලා යන්න ඕන වෙනකොට ඒ නිමිත්තමයි අනාගතේ කියලා අපිට හම්බ වෙන්නේ කර්මය කියන්නේ මෙතනදී මට එක දෙයක් සාමාන්‍යයෙන් හිතියෙන් මතක් කරන්න ඕනේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ දේශනා කළේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඇත්තක් හැමදාම ලෝකේ පවතින ඇත්තක්. එතකොට ඒ ඇත්ත අවිද්‍යාවෙන් අපිට වැහිලා තියෙන්නේ. තණ්හාවෙන් ප්‍රකට නොවෙන්නේ. එතකොට අවිද්‍යා තණ්හා කියන මෙන්න මේ මූල ක්ලේශ දෙකෙන් තමයි මේ ඇත්ත හැඳින්වීම වැහිලා තියෙන්නේ. අපිට මේ අවිද්‍යා තණ්හා කියන මේ කෙලෙස්ටික දුරු කිරීම විතරමයි අවශ්‍ය. එතකොට මේ ස්කන්ධයන්ගේ නිරෝධය පෙනෙනවා ප්‍රකට වෙනවා. මේ කෙටියෙන් ගත්තහම මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනසකින් ස්පර්ශ ආයතන හය තියෙනවනේ. මෙන්න මේ ස්පර්ශ ආයතන හයම එක ආයතනයක් අනිත් ආයතනයට කිසිම සම්බන්ධයක් නැතුව මෙයාගේ ශේෂ්ත්‍රයේ අනිත් කෙනා නොදන්නා විදිහට පවතින්නේ. ඔය ආයතන හයම සම්බන්ධ කළා හටගන්න එකම තැනක් තමයි තියෙන්නේ මේ මනෝවිද්‍යාව. එතකොට මේ ස්පර්ශ ආයතන හයම ඇති බවට අපිට හම්බ වෙන තැන අපේ මේ මනෝවිඥානය කියන තැන. මෙන්න මෙතන හිස් කරන එක විතරමයි තියෙන්නේ. මේ ටික හිස් වුණාම මේ ස්පර්ශ ආයතන හයේ Nirodhe හටගෙන නැති වෙනවා කියන එක ඉබේම වෙනවා. ඉතින් එහෙම පෙනෙන්නේ නම් අපි ස්පර්ශ ආයතන හයේ යතහ භූත ස්වභාවය ඉගෙනගෙන තියෙනවා. ඔකට කියනවා ආයතන කුසල වෙන්න ඕන කියලා. ආයතන කුසල නොවුනොත් වෙන්නේ මොකද්ද? අපි ආයතන හඳුනන්නේ නැතිකමයි මේ ආයතන ගැටගහන්න හේතුව, රැවටෙන්න හේතුව. අපි කෙලෙස් නැති කරනවා කියලා අවිද්‍යාව නැති කරනවා කියලා අන්තිමට කතා කර කර ආවත් මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරද්දී එක ආයතනයක් තව ආයතනයකට ගැට ගැහෙන්නේ නැති විදිහට ජීවත් වෙන මානසික මට්ටමකට ආවහම කර්ම මුකුත් නැහැ. කර්ම කෙලෙස් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒකට මේ නිකම්ම බෑ වැඩපිළිවෙලක් තියෙනවා ක්‍රමයක් තියෙනවා. අපි ඒක ටිකක් පොඩ්ඩක් කතා කරමු. දැන් මේ ඉස්සෙල්ලාම ඇත්තටම අපිට බුදුහාමුදුරු දේශනා කරන්න මේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් මේ ටික ඉගෙන ගන්න වෙනවා. මොකද ඉගෙන ගන්නත්තේ නැත්තම් අපි ආයතන හඳුනන්නේ නැහැ. ආයතන හඳුනන්නේ නැති වුනහම අපි කියමු දැන් ඇහෙන් බැලුවට පස්සේ ඇස් දෙක වහගත්තාම ඔය ඇහෙන් දැකපු චිත්‍රෙම අපිට සිහි වෙන්න පුළුවන්. අපි ආයතනයේ කුසල නැති වුනහම ආයතනයෙන් දක්ෂ නැති වුනහම ඒ හිතට පේන එකද රැවටෙනවා ඇහෙන් දැකපු එක. ඇහෙන් දැකපු එක රැවටෙනවා දැන් දැකපු එකයි හිතට පේන්නේ කියලා. අපි ඇහැට පෙනෙනවා කියන තැනක තියෙන ධර්මතා ටික මොනවද? ඒක උපන්නේ කොහොමද? හිතට පෙනෙනවා කියන තැනක තියෙන ධර්මතා මොනවද? ඒව උපදින්නේ කොහොමද කියලා දැනගෙන හිටියොත් තමයි අපිට හිතට තේරෙන එක ඇහැට පෙනෙන එක නෙමෙයි, ඇහැට පෙනෙන එක හිතට පෙනෙන එක නෙමෙයි කියන එක තේරුම් ගන්න පුළුවන්කම එන්නේ. ඊට පස්සේ කනට සබ්දයක් ඇහෙනකොට ඇහෙන සබ්දය පෙනෙන එකටයි හිතට දැනෙන එකටයි දෙකටම සම්බන්ධ නැහැ නේද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ ඔය ආයතන ටික පිරිසිඳ දකින්න එක තමයි අපිට කරන්න තියෙන එකම දේ. ඉතින් ඉස්සෙල්ලාම ඔන්න ඔය ටික අපි ඇත්ත ඇති හැටි පවතින ස්වභාවයෙන් ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තාමයි අපිට ඊගාව දෙවෙනි අධ්‍යයනයක් හම්බ වෙන්නේ. එහෙනම් එතෙන්ට ළඟා වෙන්නේ කොහොමද කියන කාරණාව. මේ ඉතින් මම මදාම කතා කරන්නේ ඔය ටිකමයි. බන අහලා තියෙන කට්ටිය දන්න ඇති නේද? ඉතින් මේ මොකද මේ අපිට දැන් ඇහැට රූපයක් පෙනෙනවා කියන තැනකදී පෙනෙන ඇහි ස්වභාවය සහ ඇහැට ගෝචර වෙන රූපයේ ප්‍රමාණය අපිට තේර ඉගෙනගෙන තියෙනවා, දැනගෙන තියෙනවා. ඇහැට පෙනෙන රූපායතනය ඇතුලේ එකදු වස්තුවක් හරි ඕගලන්ට පෙනෙන තාක් මේ ඇහැ රූප චක්කු විඥානයේ කියන ටික උපාදාන සහිතවයි. උපාදාන සහිත බවක ලක්ෂණය තමයි ඇස් ඉදිරි පිටට හැම වෙලාවෙම එන්නේ චිත්‍ර මාත්‍රයක් විතරයි, චිත්‍රයක් විතරයි, වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. ඒ ටික ඉගෙන ගත්තාමයි ඕගලන්ට තේරෙන්නේ හරියට නුවණක් තියෙන කෙනාට දැන් මනුස්සයෝ ඉන්නවා, ගෙවල් තියෙනවා, වාහන තියෙනවා කියලා තේරෙනකොට එහෙනම් ඇහැට පෙනීමට සමගාමීව මේ උපාදානය ඉදිරිය නේද මනසේ. මේ ද්‍රව්‍ය කාරණ එකතු කරලා තියෙන මනෝ විඥානේ නේද කියන එක තේරෙන්නේ එයා මේ ආයතනය හොඳට දන්න කෙනෙක් වුණාම. නැත්තම් එයා අර හිතන්නේම තමන් දන්න වස්තු ටික තමයි මෙහි තියෙන්නේ කියලා. එතකොට ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ වර්ණ සතහන් මාත්‍රයක්. නමුත් අපිට දැනෙන්නේ පෙනෙන්නේ පුද්ගලියෝ, ගෙවල් දුරවල් වස්තු තියෙන බවට තමයි දැනෙන්නේ. ඒතර මේ ධර්මතා දෙක දෙක. පෙනෙන එක වෙනම එකක්, දැනගන්න එක වෙනම එකක්. ඊට පස්සේ කනට ඇහෙනකොට ශබ්ද මාත්‍රයක් විතරයි, රූප මාත්‍රයක් විතරයි කනට ඇහෙන්නේ. අපි දැනගන්නේ වාහන ශබ්දයක්, කුරුල්ලෙක්ගේ ශබ්දයක්, මිනිස්සෙක්ගේ ශබ්දයක් කියලා ඒකට ද්‍රව්‍ය කාරණා එකතු කළා. ඒ ටික ඔක්කොම උපාදාන සහිතයි, උපාදාන. එතකොට නාසයට දැනෙන්නේ ගන්ධ රූපයක්, දිවට දැනෙන්නේ රස රූපයක්. විස්තර කිසිම දෙයක් ඒවෑ නැහැ. දැනීම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක හොයාග ඒක තියෙන ලක්ෂණය තමයි හොයාගෙන යන්න බෑ අපෝ. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපය ආරම්භය අපිට හම්බ වෙන විස්තර ටික අපිට දැනෙන විස්තර ටික පෙනෙන රූපායතනයට අපි ගැට ගැහුවේ නැත්නම් එකතු නොකළොත් අපි දන්න විදිහේ වස්තුවක් මෙහෙ කොහොමවත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට තමයි මේ දකින දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක තේරෙන්නේ තේනේ. එතකොට පළවෙනි අධීරේදී අපිට ස්කන්ධ සහ කෙලෙස් කියන ටික තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි සත්‍ය පුද්ගලයෙක් කියලා කතා කරන තැනක තියෙන්නේ සත්‍ය දෙකක්. ස්කන්ධ ටිකක් සහ කෙලෙස් ටිකක්. අපි සත්‍ය පුද්ගලයෙක් කියලා හිතන තැනක තියෙන්නේ සත්‍ය දෙකක් තියෙන දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ස්කන්ධ ටික සහ කෙලෙස් ටික. සම්පූර්ණම මේ ස්පර්ශ ආයතන හයම දුක්ඛ සත්‍ය ස්කන්ධ ටිකක්. ඒ වාරඹය පුද්ගලියෝ, ගෙවල්, දුරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් කියලා යම්තාක් විස්තර ටිකක් අපිට හම්බ වෙනවනේ. ওই විස්තර ගුලියම කෙලෙස් ටික. මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, මේ කොමටික මේ හැඟීම් ටිකක් තියෙන. අපි හැඟීම් ටිකක් එක ජීවත් වෙන. ගති ටිකක් එක ජීවත් වෙන. මේ රූපය සම්පූර්ණ අදුද මලමිනියක්මයි. මේ රූපයේ කවදාවත් ඔගොල්ලෝ පිළිගන්නේ නැති ඇති. අපි ජීවත් වෙන විඥානයේ බැසගෙන තියෙන විඥානයේ පවතින රූපය තමන් කියලා ජීවිතේ ජීවත් කරන සීත උෂ්ණ දැනෙන ඔගලගේ ශරීරයේ ඔගලෝ කවදාවත් දැකලා නැහැ කියලා පිළිගන්නවද? පිළිගන්න වෙනවා. නමුත් අපිට පිළිගන්න බැරුණාට යථාර්ථය ඒක. අපි කවදාවත් දැකලා නැහැ. පේන්නේ. එතකොට ඒබඳු තැනක තමයි ජීවිතයේ තැනක තියෙන්නේ. අපි ජීවිතේ ඉඳි පිටලා තියෙන්නේ ඒබඳු තැනක. බුද්ධාම ගැඹුරු කිලේ ඒකයි. එතකොට මේ ස්කන්ධ ටික හරියටම තේරුම් ගත්තාම තමයි අපිට එහෙනම් මේ රූපේ මම, එතකොට මේ රූපේ මගේ ජීවිතේ, මගේ ඇහැ, මගේ කන කියලා අපිට යම්තා කිතන්ද කියන්න පුළුවන්. මේ ටික ඔක්කොම කෙලෙස් ටික. එක දෙයක් තේරුම් ගන්න, කෙලෙසේ කියලා නිකන් රාග දේශ මොහ කියලා නිකම්ම කෙලෙස් ටිකක් එන්නේ නැහැ. කෙලෙස් ටික යම් වැඩක් කරලා අපේ ජීවිතයට හම්බ වෙනවා. ඒ කියන්නේ රාගය කියන එක ගත්තොත් නිකම රාගය කියන එකක් එන්නේ ඕගොල්ලන්ට. ඒ රාගයෙන් කරයි මොකද්ද, හිත ඇලෙන විදිය ලස්සන රූපයක් වෙනවා. ඒ වගේ ඕගොල්ලන්ට ඉස්සරහට එන්නේ රූපයක්. ඒතකොට දතයුති මේ රාගයේ කෘත්‍යය. තරහව ගත්තම් තරහව කියලා එකක් නැහැ. තරහ පුද්ගලෙක් වෙන්නලා තියෙන්නේ. එතකොට අකමැති දෙයක් වස්තුවක් වෙන්නලා තියෙන්නේ. ඒ මේ කෙලෙස් ටිකේම රාග දේශ මොහයන්ගේ කෙරෙන වැඩක් තියෙනවා. ඒ වැඩෙන් තමයි අපිට හඳුනා ගන්න වෙන්නේ රාග දේශ මොහ කියලා. දැන් දකින අහන හැම නිමිත්තක්ම ඇති බවට ඕගලන්ට පෙන්වලා තියෙන මේ මොහයේ කෘත්‍යය. මෝහය යම් වෙලාවක නැති වුණොත් ඕගලන්ට ওই දකිනාහන කියන නිමිති නැති ඉතුරු නොවේ. ඒකයි දැන් වේදල සූත්‍රයේදී අහනවනේ කොටිත මහරහතන් වහන්සේ, සරිත් මහරහතන් වහන්සේගෙන් අනිමිත්ත චේතෝ විමුක්තිය, ඊට පස්සේ ශුන්‍යත චේතෝ විමුක්තිය, අපමාන චේතෝ විමුක්තිය ආදී මේ චේතෝ විමුක්ති නොයෙක් නොයෙක් පදබ්බ්‍යංජනයන්ට නොයෙක් නොයෙක් අර්ථයක් තියෙනවද, නොයෙක් නොයෙක් අර්ථයන්ට නොයෙක් නොයෙක් පදබ්බ්‍යංජනයක් තියෙනවද කියලා අහනවානේ. එතකොට සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ අනිමිත්ත චේතු විමුක්ති, ශුන්‍යත චේතු විමුක්ති, අප්‍රණිහිත චේතු විමුක්ති කියන චේතු විමුක්තියට මේ වෙන වෙනම මේ පදයන්ට වෙන වෙනම අර්ථ තියෙන ක්‍රමයකුත් තියෙනවා. මේ පද ටික එකක් එකම අර්ථය වෙන ක්‍රමයකට තියෙනවා දෙකක් වෙනවා. ඒ කියන්නේ දැන් අනිමිත්ත චේතෝ විමුක්ති කියන්නේ නිමිති මුකුත් නැති. එතකොට මේ අනිමිත්ත කියන වචනෙට වෙනමම අර්ථයක් වෙන ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ ශාසනයේ යම් කිසි කෙනෙකුට කැලේකට හෝ හිස් ගේකට හෝ ගිහිල්ලා කිසිම නිමිත්ත ගන්න නැතුව නිමිති නොගන්නා බව හුරු කළා. දැන් ඔය කිසිම දෙයක් හිතන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිමිති කිසිම දෙයක් නොගෙන නිමිති නොගන්නා බව හුරු කළා. අනිමිත්ත බවක් උපදව ගන්න පුළුවන්. එතකොට පෙන්වෝ මේ අනිමිත්ත කියන මේ වචනේ තේරුම තමයි ඒ. ඊට පස්සේ ශුන්‍යත චේත විමුක්ති කියන්නේ මොකද්ද? මේ ශාසනයේ දහර යම් කිසි කෙනෙකුට ගහක් මුලකට ඕවිස් දෙකට ගිහිල්ලා භාවනා කරලා මේ ලෝකයේ සත්වය පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියලා, සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවයට හොඳට හිතන්න පුළුවන්. හිතලා සත්ව පුද්ගලයන්ගෙන් තොර ශුන්‍යතාවයක්, ශුන්‍යත විමුක්තියක් උපදවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඒ පදයන්ට අර්ථ දෙක. එතකොට අනිමිත්ත බව, ශුන්‍යත බව, ඊට පස්සේ අප්‍රමාණ චේතෝ විමුක්ති. යම් කිසි කෙනෙකුට පුළුවන් මේ ශාසනයේ බැහැර මේ උතුරු දිසාවට, දකුණු දිසාවට, නැගෙනහිර, බටහිර මේ සතර දිසාවටම අප්‍රමාණ මෙත්සිත පතුරවන්න. අප්‍රමාණ මෙත්සිත පතුරවන්න පුළුවන්. එතකොට ඒක ඒ පදබ්බ්‍යංජනයට අර්ථය තමයි ඒ අප්‍රමාණ බව. ඊට පස්සේ අහනවා පදබ්බ්‍යංජන විතරක් නානත්වයක් අර්ථය එකම. ඒකේ දැන් අපි මේ අම්මා කියලා කියනවා, මෑණියෝ කියලා කියනවා, මව කියලා කියනවා. එතකොට වචන ටික වෙනත් එකම අර්ථය නේද? ඒ වගේ වචන අනිමිත්ත, අප්‍රමේහිත, මේ ශුන්‍යත කියලා වචන ටික විතරක් වෙනස් එකම අර්ථය වෙන ක්‍රමය මොකද්ද කියලා අහුවහම සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? දැන් රාගයේ නිමිත්ත, ද්වේෂයේ නිමිත්ත, මෝහයේ නිමිත්ත. රාගයේ නැතිකමින්, ද්වේෂයේ නැතිකමින්, මෝහයේ නැතිකමින් අනිමිත්ත. රාගය අසුඤ්ඤකර ධර්මයක්, ද්වේෂය අසුඤ්ඤකර ධර්මයක්, මෝහය අසුඤ්ඤකර ධර්මයක්. රාගය නැති කමින් ශුන්‍යයි, ද්වේෂය නැති කමින් ශුන්‍යයි, මෝහය නැති කමින් ශුන්‍යයි. ඊට පස්සේ රාගය ප්‍රමාණ කරන ධර්ම, ද්වේෂය ප්‍රමාණ කරන ධර්ම, මෝහය ප්‍රමාණ කරන ධර්ම, රාග ද්වේෂ මෝහ නැතිවීමෙන් අප්‍රමාණ කියලා මේ අනිමිත්ත ශුන්‍යත අප්‍රමාණ කියන තුන් චේතෝ විමුක්තියම රාග ද්වේෂ මෝහ නැතිවීමෙන් ඇති කරගන්න පුළුවන්. එතකොට පදබ්බ්‍යංජන වෙනස් අර්ථ එක වෙන ක්‍රමයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේ අද අපේ ජීවිතයේ අශුන්‍ය කර බවක් තියෙන. එතකොට නිමිති සහිත බවක් තියෙන, ප්‍රමාණ කරන බවක් තියෙන. මේ ඔක්කොම රාග දේශ මොහ නිසා. එතකොට රාග දේශ මොහ දුරු වෙන්න කෙටියෙන් ගත්තහම සම්මා දිට්ඨි කියලා කිව්වොත් අපිට දකින්න පුළුවන් නම් ඇහෙන් යමක් දකිනකොට, පෙනෙනකොට මේ පෙනෙනවා කියන සිද්ධිය ඇතිවෙنده පවත්වන්න පෙරපසු කෙනෙක් නැතුව පෙනෙනවා කියනද හේතු වෙන දැන් මේ හේතු ටිකක් නිසාම පෙනෙන බව ඇති වෙලා ඒ හේතු ටික නැති වෙනකොට ඉතුරු නැතිවම පෙනෙන දේ නැති වෙනවා කියන එක දකින මට්ටමට අපිට ගන්න පුළුවන් නම් එතකොට අහනවා කියන සිද්ධියක් අපිට යම් සත්‍යයක් ඇහෙනවා නම් ඇහෙනකොට ඒ ඇහිීමට හේතු වෙන ඒ අවස්ථාවම වර්තමානයේ ඒ හේතු ටිකක් මුල් කාරණාව කරගෙන චිත්තචෛතසික ටික ඉපදිලා හේතු ටික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන තැනකින් අපිට දකින්න පුළුවන්. අහන්න පෙරත් ඇහිවෙන් පස්සෙත් ඒකට හේතු සම්බන්ධතාවයකින් තොරව ගන්ධ සුවඳ දකින්නවා, දැනගන්නවා, රස දැනගන්නවා, කයට ස්පර්ශ දැනගන්නවා, සිතෙන් සිතුවිලි හිතනවා කියන මේ ස්පර්ශ ආයතන හයම අපිට ඒ තැන ප්‍රතිතික නිසාම පෙනෙන ඇහෙන දේ වෙනවා, ඒ තැන ප්‍රතිතික නිසාම පෙනෙන ඇහෙන දේ නැති වෙනවා කියලා දකින මට්ටමක් ඇති වුණොත් විතරයි අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නැහැ කියන තැන සම්පාදනය වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය තමයි දැකපු දේ, අහපු දේ, ගඳ සුවඳ දැනු දේ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියන එක පේනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන උත්තරේ අයිති එතෙන්. යං කිංච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන උත්තරේ අපිට අයිති එකක් නෙමෙයි. අපේ මට්ටමට අයිති එකක් නෙමෙයි. අපි ගාව අවිද්‍යාව තියාගෙන අවිද්‍යා සහගත මනසකින් අපි ගාව දන්න අපි ගාව තියෙන නිමිති වලට ඔය අදහස ඔබලා බලන්න හදන්න එපා. තේරුමක් නෑ. මොකද ගොඩක් දෙනෙක් කරන්නේ ඒකයි. රූපම පාර ඇති වෙලා නැති වෙනවා. මේ යංකිත සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම රූප කලාප බින්දි බින්දි යනවා. මේ ඇති වෙලා නැති වෙනවා කියලා මේ Taman දන්න එකට ඔබලා බලන්න හදනවා මේ දර්ශන. එහෙම නෑ. විරජං වීතමලං ධම්ම චක්කුං උදපාද. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්මසක් ඔය කියන තැන. ඔය සිද්ධාන්තය, ඔය දර්ශනය පෙන්වන්නේ නික්ලේශී මනසක. කෙලෙස් සහගතව ඉන්න හම්බ වෙන අපේ අරමුණු වලට ඔය අදහස බහල බලන්න එපා. එතකොට අපිට එකක්වත් හරියන්නේ පේන්නේ. අපිට ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අපිට අද මේ විදිහට පෙවුනට, අද අපි මේ විදිහට ජීවත් වුණාට අපිට පෙනෙන තැනක ස්පර්ශ ආයතන හයේ ඇත්තයි ඔය දේශනා කළේ. තාම අපිට පේන්නේ ඒ දර්ශනේ තමයි මම අර හැඳින්ෙන්න කියන්නේ. දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කෙන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට හටගෙන නැති වෙනවා කියන එකයි ඔය දර්ශනේ ඇත්ත. එහෙම වුණේ මොකක් නිසාද? එහෙම කියන්න හේතුව මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ යන්තිංච සම්මුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියලා දේශනා කළේ අපි වගේ මානසික මට්ටමක ඉඳගෙන නෙවෙයි. අපි වගේ මානසික මට්ටමකින් ඉපදිලා හැදිලා වැඩිලා අපේ මානසික මට්ටමෙන් ඔබට තනියම තථාගතයන් වහන්සේ ගියා ලෝකේ කෙලවර. ලෝකේ කෙලවර කියලා කියන්නේ අපිට මේ ඇහෙන් රූපයක් පෙනෙන තැනක බුදුරජාණන් වහන්සේ තනියම හොයාගත්ත. දැන් අපිනම් කෙලින්ම ඇහැට පෙනෙන දෙයි මනසින් සම්බන්ධ වෙන දෙයි දෙකම එකක් කළානේ අපි ගන්න නේද? නමුත් බුදුරජාණන් වහන්සේ තනියම කිසි කෙනෙකුගේ අනුදැනුමකින් තොරව හොයාගත්තා. ඇස් ඉදිරිපිටට එන දේ වෙන එක, දැනගන්න එක වෙනම එකක් කියන්නේ. ඒ කියන්නේ පෙනෙන දේ සහ මනසින් ඊට සම්බන්ධ වෙන දේ දෙයාකාරයක් කියන එක දැනගත්තා බුදුරජාණන් වහන්සේ. එතකොට එකෙන් මම අදහස් කළේ අපේ සිදිරි පිටට හම්බ වෙන්නේ වර්ණ සතහ මාත්‍රයක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ විගායක තමයි මොකද්ද මේ රූපයක් අපිට පෙනෙනකොට ඒ රූපය ඇති වෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ හොයාගත්තා. ওই රූපය ඇති වෙච්ච හැටි හොයාගන්නවා කියන තැනකට ගියාම නිකන් හිතන්න එපා චූටි සුළුපටු කාරණාවක්. මුළු පටිච්ච සමුප්පාදයක්ම අවබෝධ වෙන්න වෙනවා. ඇයි ඒ? ඇහැ ඇසිදිරි පිටට ඉන්නේ වර්ණ සතහ මාත්‍රයක්. මේ වර්ණ සතහ මාත්‍රයක් ඌ රූපේ කියන අපිට හම්බ වෙන විදිහේ කාර් වාහන ගොඩනැගිලි සිහි කරගන්න එපා. වර්ණ සතහ මාත්‍රයක් කියන්නේ චිත්‍ර මාත්‍රයක්. චිත්‍රයක් තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකෙ චිත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ භිත්තිය කරෙම ඇඳපු චිත්‍රයක් බඳුයි. මම අර ඉතත් මතක් කළේ වතුරට වටින ඡායාවක් බඳුයි මේ ඇසිදිරි පිටට එන රූපේ. ඒ රූපයේද එබඳු රූපයක්වත් මෙහි තිබිච්ච එකක් හම්බ වෙනව නෙමෙයි. ඒකයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තියෙන සාක්ෂිය බුදුරජාන් වහන්සේ දෙන්නේ. ඇහැ නිසායි මේ රූප හැදිලා තියෙන්නේ. මෙබඳු රූපයක් හැඩ සතහනක් වර්ණ සතහනක් හදන්න හේතුව මොකද්ද? මේ ඇහැ. මේ ඇහි හැකියාව තමයි, ඒ කියන්නේ අපිට මෙහෙම පෙනෙන තැනක තියෙන්නේ අවකාශ ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූප කලාප තියෙනවා. එහෙම රූප කලාප තියෙන තැනක මේ බඳු හැඩසටහන් හදලා පෙන්වන්නේ මේ ඇහැ. එතකොට මේ රූපේ වර්ණ සතහ මාත්‍රය ඒ රූපේ හැදිච්ච හැටි පෙන්වන්න ගියේ. පෙන්වන්න ගන්නේ මොකද්ද? ස්පර්ශය නිසා මේ රූපයේ තියෙනක හටගත්ත බව කලායතන පත්‍යපස්. එතකොට ඒ කියන්නේ මේ ඇහැ නිසායි මේ රූපය හදලා තින්නා මෙබඳු රූපය. එතකොට මේ රූපය හදන්න හේතුව ඇහැ. ඇහැ හදන්න හේතුව නාම රූප. නාම රූප හදන්න හේතුව විඥාන. විඥාන හදන්න හේතුව සංකාරය. සංකාරය හදන්න හේතුව අවිද්‍යාව කියලා පටිච්ච සම්පදාය උඩටම යනවා. එතකොට කිටි උත්තරයක් කියනවා අන්තිමට මෙබඳු රූපය හැදුන මොකක් නිසාද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසායි මෙබඳු රූපයක් ඇදලා තියෙන්නේ කියන කරකට අරගෙන. මොකද මෙබඳු වර්ණ සතහන් මාත්‍රයක් වූ රූපයක් තියෙනකන් ඇහැ තියෙන්න ඕනේ. ඇහැ තියෙනවනම් ඇහැ කියන එක තියෙන්න නාම රූප කියන එක තියෙන්න වෙනවා. අපි විශේෂයෙන් මුලදී මම කතා කරා ආයතන ටික නේද? ඒ කියන්නේ මහ භූත රූපයයි නාම ධර්ම ටිකයි දෙකම උදව් කරගෙන හැදෙන එකක් තමයි ඇහැ. එතකොට නාම රූප වෙන්න නම් විඥානයේ රූපයකට බැස ගැනීම වෙන්න ඕන. විඥානයේ බැස ගන්න නම් කර්ම නිමිත්තක් තියෙන්න ඕන. කර්ම නිමිත්තක් තියෙන්න නම් ඒ ජීවිතේ නාම රූප දෙක පිළිසඳ නොදන්නා අවිද්‍යාව තියෙන්න ඕනේ කියලා මේ අවිද්‍යාව මුල් කාරණාව කරගෙන ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සතහ මාත්‍රයක්මයි කියලා උත්තරයක් එනවා. ඇහැ නිසාම පෙනෙන වර්ණ සතහ මාත්‍රයක්මයි කියන උත්තරය. එතකොට හොඳට බලන්න මෙබඳු වර්ණ සතහ මාත්‍රයක් වෙච්ච මේ රූපය ඇහැ නිසාමයි මෙබඳු වර්ණ සතහ මාත්‍රයක් උපදලා පෙන්වන්නේ කියනකොට ඇහෙන් මේ ධාතුව දිහා බලන්න කලිනුත් ධාතුවෙන් ඇහැ අහකට ගත්තට පස්සෙත් මෙබඳු චිත්‍රයක් ඉදිරියේ දෙනක බලන්න. දැන් අපි ඇහෙන් බලන නිසාම නම් මහ භූත ටික තියෙන තැනක රූප කලාප තියෙන තැනක ඇහෙන් බලන නිසාම නම් අපිට මෙබඳු සතහනක් හැදිලා පේන්නේ. හොඳට බලන්න අපි අනිත් පැත්ත බලනකොට මේ සතහන ඉදිරියේද කියලා තියෙන්න බෑ. ඊට පස්සේ දකින්න පෙර තියේද කියලා ඔන්න ඔය වගේ ඇත්තක් තිය පටිච්ච සමුප්පාදය හරහා ආයතන ටික හැදිලා ආයතනයන් නිසා මේ රූප හදලා පෙන්නනවා කියලා දැකලා ඒ පෙන්නන රූපේ ප්‍රමාණය වර්ණ සතහ මාත්‍රයක්මයි කියන තරම් දැනුමක් නුවණක් අභ්‍යන්තරේ තියාගෙනයි යංකින්ච සමුදේ ධම්ම සම්බන්ත නිරුද්ධම්ම කියන වචනයක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මොකද දකින්න පෙර තිබ්බත් නෙමේ දැක්කන් පස්සේ තියෙනවත් නෙමේ අවස්ථාවටත් මේ උපද්දවාගෙනයි තෙන්නේ කියන කාරණාව කියන්නේ වෙන මුකුත් හින්දා නෙමේ. කවුරු හරි ඇහුවොත් ඇයි එහෙම කියන්නේ දැන් අපිට දකින්න ඉස්සලා තිබ්බ වගේ තියෙන දෙයක් හම් වෙන්නේ දැක්කයන් පස්සේ තියෙන දෙයක් අපිට හම් වෙන්නේ කියන මට්ටමක් ලෝකෙ තියෙද්දි ඇයි ඔබ වහන්සේ මෙහෙම කියන්නේ කියලා ඇහුවොත් බුදුරජාණන් වහන්සේට තියෙන එකම හයිය තමයි මොකද මේ පටිච්ච සම්පදාය සහේතුකව පෙන්වන්න මම මෙහෙම මේ වගේ දර්ශනයක් දේශනා කරන්න හේතුව මෙන්න මේකයි ඇත්ත කියන කාරණාව මොකද මේ ඇහැ හැදිච්ච හැටි කියන්නේ ඒ ඇහැ තියෙන නිසායි මෙහෙම රූපයක් වෙන්නේ කියන්නේ මොකද බුදුදහමෙන් අනිත් දර්ශන වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ උතනදී ලෝකේ අනිත් දර්ශන හැම එකක්ම තියෙන්නේ රූප කියන එකක් තියෙනවා අපි ඉපදුනත් නැතත් රූපය කියලා එකක් තියෙනවා තියෙන රූප කර්මයට හැදුණු අපි ඇහින් බලන එක තමයි අපි වෙන්නේ කියන එක නේ කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය කියලා යමක් අපිට හම්බ වෙනවා නම් මේ ආයතන ටිකට මැවිච්ච දෙයක් මිස ඇත්තටම රූපය කියන එක හරියට මායාවෙන් කළ එකක්. මේක නිකන් අවස්ථාවට මවාගෙන බලන සිද්ධියක් මේ තියෙන්නේ. එතකොට ඔන්නෝය රූපය කියන එකේ ඇත්ත දකින්න ගියාම සම්මා දිට්ඨිය දකින්න ගියොත් පටිච්චසමුප්පාදේ හරහා ඈදිලා ඒ ඇහි අපිට උපදින රූපයේ කියන එක වර්ණ සතහ මාත්‍රය පෙර නොතිබීම හටගෙන ඉතිරි නැති වෙනවා කියලා දකින්න ඕනේ ඔන්න ඔය වගේ දර්ශනයක් තියාගෙන බුදුරජාණන්සේ මේ වචන දේශනා කරන්නේ ඊට පස්සේ කනට ඇහෙන සද්දය පෙර නොතිබීම හටගෙන ඉතිරි නැති වෙනවා කියන එක පෙන්වන්නේ මොකක් නිසාද සද්ද උපා මහ භූතයන්ගේ උපාදාය රූපයක් සද්ද මාත්‍රයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඒකද කන නිසයි සද්දේ කියන එක ඇති. ඊට පස්සේ කන හැදෙන්නේ කොහොමද කියලා අහුවම ආයතර ඇහැ වගේම නාම රූප නිසයි නාම රූප විඤ්ඤාණ නිසයි කියලා මේ ආයතන හයම එකම තැනකට සම්බන්ධ වෙනවා අවිද්‍යාව කියන තැනට. එතකොට ඇවිල්ලා මේ ආධ්‍යාත්මික ආයතනේ හැදි ආයතන හැදිච්ච හේතු ටික පෙන්නලා ඉබඳු ආයතනයන් නිසා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්ම කින බාහිර ආයතන ටික උපදලා පෙන්නනවා. එතකොට මේ බාහිර ආයතන ටිකේ අද්දැකීම ඉතුරු වුණොත් ඒ තමයි නැවත ප්‍රතිසන්දිත යන දින කර්ම නෙමෙයි. ආධ්‍යාත්මික කය පරිහරණය කරන්ද බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ බාහිර අරමුණු පරිහරණය කරන්ද හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක දර්ශනය අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ජීවිතේ දකින අහන දේවල් මතනේ ගොඩ නැගිලා තියන්නේ. ඒ කියන්නේ කර්ම රැස් වෙන විදිහටයි අපි ජීවත් වෙන්නේ. අපිට පුළුවන් නම් මේ ආධ්‍යාත්මික පැත්තට සිහිනුවන තියාගෙන බාහිරේ පරිහරණය කරන්ද අපි මෙහෙ ඇදිලා බඳිලා නැහැ. උපාදාන නැතුව හිටියොත් මේ ධර්ම ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක වෙනවා. ඉතින් සම්මා දිට්ඨිය කියලා අපිට හම්බ වෙන්නේ වෙන මුකුත්ම නෙමෙයි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න ගියාම ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් උපද්දපු රූප ටිකක් ඕගලන්ට හම්බ වෙන්නේ ඒ රූප ටිකත් අපි දන්න දකින මට්ටමේ නෙමෙයි මහ භූතයන්ගේ උපාදාය රූපයි කියන ටිකක් හම්බ වෙනවා. ඒ උපාදාය රූප ටික හම්බ වෙන්නේ ආධ්‍යාත්මික ආයතන ටික නිසා ආයතන ටික නාම රූප නිසා කියලා සම්පූර්ණ පටිච්චසමුප්පාද ධර්මතාවයක් තියෙනවා. ඔන්න ඔය තැන දකින්න තැනට මනස ගන්නවා. දකින්නට ඊට පස්සේ ඒ ටික දකින්න තැනට අපේ මනස ගණ්ඩ නම් දකින්න නම් අපි ගාව අඩුවෙන්ද වෙනවා රාග දේශ දෙක ලෝභ දේශ දෙක අවිජ්ජා දුම්නත කියන කෙලෙස් අඩුවෙන්ද වෙනවා. මොකද ඇස් ඉදිරි පිටේ රූපයක් හම්බ වෙනකොට හම්බ වෙන රූපේ අපි පමන ඉක්මවා ඇලිලා බැඳිලා නම් මේ තුල හෙල්ලෙන්නවත් ඉඩක් නැත්තම් අපිට ඒක ඇත්තම විලාන. පෙනෙන එක වර්ණ සටහන් මාත්‍රයක් ආය ආධ්‍යාත්මික ආයතන නිසායි පේන්නේ කියන ධර්මතාවයකට හීනකින්වත් ඉඩ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ කලම කල්පනා කළේ මම මේ අවබෝධ කරගත් ධර්මය අතිශය ගැඹුරුයි. මේ කාමයේ පරිභෝජනය කරන ලෝකයට මේක කිව්වට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇස් ඉදිරිපිටට එන්නේ වර්ණ සටහන් මාත්‍රයක්. ඒකද මේ ඇහෙන් බලන නිසයි මේ මෙබඳු රූපයක් හැදිලා පේන්නේ කියන එක ලෝකයට පේන්නේ. මොකද රූපය කියන එක ඇත්ත කරගෙන රූපය මත තමයි ලෝකේ ජීවත් වෙන්නේ. ලෝකයේ කියන එකක පැවැත්මක් නැහැ මේ රූපය කියන එකෙන් අයින් වුණ. ඉතින් ඇත්තටම යථාර්ථය ඔය වගේ ඉතාම සරල සියුම් ස්කන්ධ මාත්‍රයක් තියෙන්නේ. එබඳු තැනක ලෝකය කියලා එකක් හදලා තියෙන්නේ මනෝමේ සම්පූර්ණ. ලෝකය කියලා කියන්නේ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, අම්මා තාත්තා, දුව පුතා කියන තැනකින් සම්පූර්ණ ද්‍රව්‍ය කාරණා ටිකක් පුරවලා තියෙන්නේ මනස. එතකොට අපිට එක දෙයයි මේ ඇත්ත ඉස්සෙල්ල දැනගෙන මේක පිට පොත්තක් විතරයි මේ තියෙන්නේ. ඉතාම සියුම් ලුණු සීයක් වගේ එකක්. ඔය ටික තේරුම් අරගෙන සීලයක පිහිටලා සමත කමටනකින් හිත වඩමින් මේ මනසේ තියෙන කෙලෙස් ගුලිය හාරලා අයින් කරන්න විතරයි තියෙන්නේ අපිට. හරියට කුරුම්බා ගෙඩිය කර මදේ ගලවල ගන්නවා වගේ මේ මම කියන හැඟීමත් එක්කම මේ අරඹය තියෙන මේ නිමිති ටික අයින් කරගත්තු ඉබේමයි මේ ශුන්‍යතාවේ මනසට හිටන්නේ. යථාර්ථය කරන්න වෙන මොකුත් දෙයක් නෙමෙයි. අපිට ස්කන්ධ නැති කරන්න බෑ. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි තේරුම් අරගන්න පුළුවන්. තේරුම් ගත්තාම අපිට උත්තරයක් හම්බ වෙනවා. මොකද්ද? එහෙනම් ලෝකය කියන එක මනස තුල පුරවාගත්ත එකක් කියන උත්තරයක්. ඊට පස්සේ සීල, සමාධි, ප්‍රඥා කියලා තියෙන්නේ මොකද්ද? මේ මනස තුල තියෙන කෙලෙස් ටිකයි. මේ ලෝකය කියන ටිකයි. අයින් කරගත්තාම ස්කන්ධ නිරෝධය කියන එක සාක්ෂාත් වෙන්නේ ඉබේ. ඉතරයි අන්තිමටම තියෙන්නේ. ඒ සඳහායි අපි මේ බණ අහන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, භාවනා කරනවා කියලා උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මේකටයි කියන කාරණාවන වැඩි තේරුම් ගන්න එකයි අවශ්‍ය.
ප්‍රතිසන්දි විඥානය දැන් අපි ඒක ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා ප්‍රතිසන්දි විඥානය සාමාන්‍යයෙන් දැන් උදාහරණයකට කියන ඉස්කන්ධමත් නව ඉස්කන්ධමත් පත් කරනකොට ඒ ඉන්දරම කියන්නේ
ඔව්
ඒ ප්‍රතිසන්දි විඥානය කියන තව භවයක් හැදීමේ හේතුව ඒ අවස්ථාවේදී භවය හැදීමට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ භවය විදගෙන කර්ම කාරණා කර්ම කියන විපාක කියන දේ සෑදීම සඳහා ඒකට මූලද්‍රව්‍ය සපේන යම් කිසි ශක්තිය. දැන් මම අහලා තියෙනවා ඔය භවාංග සිත ගැන ස්වාමීන් වහන්සේ. භවාංග සිතේ තමයි මේ ප්‍රතිසන්දි විඥානේ ඇති වෙන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඊළඟ භවයේදී අපිට දැන් අලුතෙන් ඇති වෙන අපි දැන් හිතමු ප්‍රතිසන්දි විඥානයක් හදලා ඒක විහිල මෞකසක ඇති වුණයි කියලා. ඒ අපි කර්ම ඒතන්ට යවෙන්නේ කියලා. දැන් එතන ඉතිගෙන මට පොඩි පැහැදිලිමක් කියනවා.
දැන් මට ප්‍රශ්න හොයාගන්න
ඉතිපන්නමකින් තව ඉතිපන්නමක් පත්තු කරනකොට එතන හේතුව සාධනවා කියලා. ආපාංශය වැඩි කරලා ඒ හේතුව සාධනවා. ඒ වගේ ප්‍රතිසන්දි විඥානය විසේ තව භාවයක් එහෙම නැත්නම් මෞකසික පිළිසැලි ගැනීම
කර්ම විඥාන ප්‍රතිසන්දි විඥාන ප්‍රතිසන්දි විඥාන කියන්නේ මෞකසික බස ගත්ත තැනට. කර්ම විඥානයයි කර්ම විඥානය තමයි නැවත ප්‍රතිසන්දියට හේතු හදනවා. තාපංක වැඩි කරනවා වගේ කර්ම විඥානය තමයි නැවත ප්‍රතිසන්දියකට හේතු ටික හදන තැන. එතකොට කර්ම විඥානය නිසා තමයි ප්‍රතිසන්දි විඥානය. ප්‍රතිසන්දි විඥානය කියන්නේ මෞකසික පිහිටි තැන අවස්ථාව. එතකොට කර්මයේ ගතියට අනුව හැම වෙලාවෙම ප්‍රතිසන්දිය කියන එක තේරෙනවා. කර්මයේ ගතිය. කර්මයේ කියන එක ගත්තාම වෙන මොකුත් හිතන්න එපා. තමන්ටම බලා ගන්න පුළුවන්. තමන් ඇහෙන් දැකපු දැකලා නිරුද්ධ වෙච්ච දේවල් ඇති බවට හම්බ වෙනවනේ දකින්න මේ කර්ම නෙමෙයි. යම් තාක් ඕගලන්ට දැකපු දේවල් සිහි කරන්න පුළුවන් කොච්චරක්ද? ඒ තාක් ඔක්කොම දකින්න කර්ම නෙමෙයි. මේ ඔක්කොම කර්මන්ත ඕනම නිමිත්තක් මරණාසන්න මොහොතේ තමයි සිහි වෙන්න පුළුවන්. ඕනම නිමිත්තක් සිහි වෙන්න පුළුවන්. ඒ මරණාසන්න මොහොතේ කර්ම නිමිති කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධය ඇති බවට අපිට සිහි කරන්න පුළුවන් අත්දැකීමක් බවට පත් වෙනවා, එකතු වෙනවා. එතකොට දැන් ගේවල් දොරවල් දරුවෝ කියලා යම් තාක් දේවල් සිහි කරන්න පුළුවන්. ඔය ඇහෙන් දැකපු සේත්‍ර, කනෙන් අහපු දේවල්. එතකොට දැන් අපි මෙහෙම එකකින් දැන් කර්මය රැස් වෙනවා කියන එක ඉස්සෙල්ලා අපි හොයාගමු. කර්ම රැස් වෙනවා කියලා නේ. දැන් හොඳට බලන්න, දැන් කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා. දැන් කර්මය ගත්තාම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුන් ආකාරය. ඒ කියන්නේ සිතින් කියින් කිරින් තියනවා කුසල සහගත, අකුසල සහගත, ආනිජ්ජ සහගත. පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිජ්ජ කියන තුන් ක්‍රමයට සිතින් කියින් කිරින් තියෙනවා. අපිට හිතන්න පුළුවන් අකුසල වෙන විදියට සිතින් කයින් වචනෙන් කරන්න පුළුවන්. කුසලයක් වෙන විදියට සිතින් කයින් වචනෙන් කරන්න පුළුවන්. ආනිජ්ජ කර්මයක්, අරූපවචර කර්මයක් රැස් වෙන විදියට සිතින් කයින් වචනෙන් කරන්න පුළුවන්. හරි. දැන් අපි කර්ම රැස් වෙන හැටි බලමු පොඩ්ඩක්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි දැන් මේ ඉන්න ඉස්සරහ තියෙන රූපය ඇසිරිට තියාගෙන දැන් අපි හිතින් හිතුවොත් මේ මිනිස්යා නම් හොඳ නැහැ, මේ මිනිස්යා මරන්න ඕනේ කියලා අරගෙන අපි හිතුවා කියන්නකො. දැන් ඔහම හිතුවොත් ඒක අපේ මනෝ කර්මයක් නේ. නමුත් හොඳට බලන්න, හිතපු එක හිතින්ම පස්සේ ඉවර වෙනව නේද? නමුත් කොහොමද අපිට කර්ම රැස් වුනේ? දැන් ඊට පස්සේ අපි නැත්තම් මේ පුද්ගලයේ කෙනෙක් කියලා හිතාගෙන එහෙම හිතලා දැන් තව බයිනවත් අපි වචනේ. දැන් අපේ වචී කර්ම අසභ්‍ය වචනකින් ඕන අරක වචනකින් හොඳටම බයිනවා අපි. දැන් දැන්නත් දැනපු වචන ටික එතන ඉවර වෙනව නේද? කොහොමද කර්ම රැස් වුනේ? ඊට පස්සේ එතනොත් නතර වෙන්නේ නැහැ. දැන් හිතල දැන්න ඒත් මදි ලීයක් කරගෙන ගහනවා. දැන් ගැව්වා දැන් කාය කර්ම. දැන් ගහපු එකත් ඉවරනේ. දැන් බලන්න හිතපු දේ, කියපු දේ, කරපු දේ ඒ සිද්ධාන්ත ඉවර වුණාට අපිට කර්ම රැස් වුණා කියලා යන්නේ මේ දැකපු ඇහෙන් දැකපු නිමිත්ත ඉතුරු වුණා. ඒ කියන්නේ දැන් අපි හිතුවේ ඇහෙන් දැකපු මේ රූපේ බලාගෙන, කිව්වේ ඇහෙන් දැකපු දකින මේ කෙනාට, ගහන්න ගියේ ඇහෙන් දැකපු කෙනාටනේ. තේරෙනවද නේද? මම හිතපු දේ, කියපු වචන ටික, කරපු ක්‍රියාව ඉවරුණාට කර්මය ඉවරයි යන ගණිතය යන්නේ මේ නිමිත්ත ඉතුරු වුණා. මට දකින්න කලින් තිබ්බා තියෙන කෙනෙක්මයි හම්බුනේ, දැක්කයන් පස්සේ තියනවා කියන මානසික මට්ටමක් මුල් වෙලයි මම මේ හිතින් කියින් කිරින් කළේ. හිතින් කියින් කිරින් කරනකොටම මේ වස්තුව නිත්‍යයි කියන එක තියෙනවා. නිත්‍යයි කියන කාරණාව පදනම් කරගෙනයි හිතින් කියින් කිරින් කරන්නේ. කළා ඉවර වුණාමත් මේ නිමිත්ත ඉතුරු වෙනවා. මරණාසන්න මොහොතේදී මට මේ රූපේ පේන්න විතරයි ඕන. පේනකොට කරපු, කියපු, හිතපු ගති ටික ඉබේම තියෙනවා ඒක. ඒක දැන් වචන ඉවර වුණාට, කියපු දේ ඉවර වුණාට, හිතපු දේ ඉවර වුණාට, ගහපු කායික ක්‍රියාව ඉවර වුණාට මම මෙහෙම කිව්වේ, මෙහෙම කළේ මෙන්න මේ කෙනාටයි කියන ටික මගේ හිතේ තියෙනවනේ. දැන් මේ නිමිත්ත ඉතුරුතාක් මගේ සිතින් කියින් කිරින් ඉතුරු යන ගණිතය යනවා. මේ වගේ නිමිත්තක් මංගාව රැස් වුණාම මේ ඇති බවට ඉතුරු වෙනවා කියන්නේ මගේ සිතින් කියින් කිරින් ඉතුරු. ඊගාවට දැන් අනිත් කෙනා ගැන මම තව මොන හරි දෙයක් හිතුවොත් ඔය වගේ කිව්වොත් කෙරුව ඔන්න දැන් මේ නිමිති දෙකම තියෙනවා කියන්නේ මං සිතපු කියපු කරපු දේවල් ඉතුරු. මරණාසන්න මොහොතේදී මට මේ නිමිත්ත විතරයි සිහියට එන්නේ. දැන් ඔයගලන්ට මොන හරි දෙයක් හදිසිය සිහි වුණොත් ඒ දේ අරඹය කියපු කරපු දේවල් සිහි වෙනවා නේද? අතීතයකදී වුණා සිහි වෙනවා නේද? එතකොට ඒ කර්ම නිමිත්ත කියලා කියන්නේ ඒකයි. අපි ඇහෙන් මොන හරි දැකලා ඒකට හිතලා කියලා කළා තිබුණොත් අපිට ඒ සිතීම, කීම, කිරීම කියන ධර්මතා නිරුද්ධ වුණාට හිතපු, කියපු, කරපු නිමිත්ත ඉතුරු වුණා. ඒ තමයි කර්ම ඉතුරුයි කියලා කියන කර්ම රැස් වෙනවා කියන. ඒ වගේ නිමිති රැස් වෙනකොට ඕවට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. මරණාසන්න මොහොතේ ওই නිමිත්ත ඇස් ඉදිරිපිටට එන්න විතරයි ඕන. එතකොට දැනපු විස්තර ටිකයි කියපු ටිකයි කරපු ටිකයි ඔක්කොම ටික තියෙනවා. ඔකට කියනවා කර්ම නිමිත්ත කියලා. ඊට පස්සේ ඒ කර්ම නිමිත්ත බලාගෙන ඒකට විපාක හැටියට ප්‍රතිසන්දි වශයෙන් යන්න ඕනේ ගති ටික දැනෙනවා. ඒ ගති ටිකට තියෙන තණ්හාවක් ඇති වෙනවා එතෙන්ට නොයා ඉන්න බෑ. ඒ ගති ටික අපි කියමු උදාහරණයක් හැටියට ඒක ජීවිතේට සම්බන්ධ වෙලාමයි දැනෙන්නේ. මෙහෙ හොඳ වතුර තිබහක් වගේ එනකොට වතුර පිපාසයක් දැනෙන්නේ ඉස්සරහා පේන හොඳ වතුර දියලක් වගේ කියන්නේ. එතකොට නොයා ඉන්නවද අපි? බොණ්ඩ යනවා මොනේ නේද? නතර කරන්න බෑනේ. ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. එතකොට මේ කර්ම නිමිත්ත අනුව ගති නිමිත්ත අපිට පෙන්වනකොට ඒ ගති නිමිත්තට අනුගත නොවෙන්න බෑ. කර්ම නිමිත්තෙන් හැම වෙලාවෙම කරන්නේ මේ ජීවත් වෙද්දී අපි මේ කරන්නේ කර්ම සකස් කරනවා කියන එක. පෙනෙන දේ ආරම්භය හිතනවා ඕගොල්ලෝ මොන හොඳට හරි නරකට හරි හිතන කියන කරන තාක් පෙනෙන දේට හිතන කියන කරන තාක් දකින්න මේ කර්ම රැස් කරනවා කියලා. පෙනෙන දේක පවතින ඇත්ත ඇති හැටි හිතන තාක් දකින්න මේ කර්ම අස් කරනවා කියලා. දෙපැත්තක් තියෙනවා. පෙනෙන දේ ඇත්ත වෙලා සිතින් කින් කිරින් කෙරෙන්න නොදී පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක සාක්ෂාත් වෙන විදියට දකින විදියට උපාය කරනවා නම් උපායක ඉන්නවා නම් මේ කර්ම අස් කරගන්න ක්‍රමයක් කරනවා. පෙනෙන ඇහැට පෙනෙන දේ ඇත්ත කරගෙන ඒකට හොඳට හරි නරකට හරි සිතින් කින් කිරින් කරන තාක් ඒ කර්ම රැස් කරනවා. කනට ඇහෙනවා කියන තැනක පවතින ඇත්ත ඇති හැටිය දකින්න හෝ දකින්න බබට යකින දකින්න තැන දක්වා යන්න ප්‍රයෝග කරමින් ඉන්නවනම් මේ කර්ම අස්කර ගන්න උත්සාහවත් වෙනවා කියලා දකින්න. කනට ඇහෙන දේ ආරම්භය මොන විදියට හරි හොඳට හරි නරකට හරි අපි යමක් හිතනවනම් කියනවනම් කරනවනම් මේ කර්ම රැස් කරනවා කියලා දකින්න. මේ ස්පර්ශ ආයතන 6 මෙහෙමයි. ලෝක ස්පර්ශ ආයතන 6 අපිට හම්බ වුණේ පුරාණ කර්මෙට විපාකෙ විදිහට. ඒ විපාකෙමයි අපිට කර්ම වෙන්නේ ආපහු. අපි ඒ ඇත්ත නොදන්නාකම නිසා මේ ස්පර්ශ ආයතන 6 ඇති හැටියට අරගෙන මේ වාරම්භය හිතලා කියලා මේ මත ජීවත් වෙනවා කියලා කියන්නේ ওই තමයි කර්ම. ඔය කර්ම නිමිති ඇති තාක් වෙන්නේ මොකද්ද? ඊට අනුවම ප්‍රතිසන්දිය කියන එක. දැන් අද ඔබතුමා ගෙදර කියලා සිහි කළා දැන් යන්න හදනවනේ. යන්න පුළුවන්කම තියෙන හින්දා මේ කයත් අරගෙනම යනවා. මරණාසන්න මොහොතෙදිත් ওই වගේ ගෙදර සිහි කළා යන්න ඕනෙකම ඇති වෙනකොට යන්න හදනකොට මේ ඉන්ද්‍රිය බිඳිලා නම් කය අරගෙන යන්න බැයි නම් ඒ ගතියම කය දාලා සිතින් ওই විදිහටම හිතෙන්ට බැස ගන්නවා. දැන් අපි ගෙදර සිහි කළා ගෙදරට යන එකයි මරණාසන්න මොහොතේ කර්ම නිමිති සීකල ප්‍රතිසන්දිත යන එක අතර වෙනසක් නැහැ. එතකොට දෙකම එක විදිහට වෙනවා. එතකොට අපි මෙතන ඉන්නකොට බාහිර දේවල් අපිට හොයාගෙන යන්න පුළුවන් දේවල් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නැවත ප්‍රතිසන්දිත යන්න තියෙන හේතු. අපි නියම විදිහ නම් දැකපු අහපු දේවල් ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා කියලා මනස අසීමිත ශුන්‍යතාවයක තියෙන වර්තමානයක උපදින ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන එකම දර්ශනයකින් ජීවත් වෙනවා පෙරපසු මනස අසීමිත ශුන්‍යතාවයක්. මෙන්න මේ මට්ටමකට කර්ම නිමිති නැහැ. යම් අරමුණකට සම්බන්ධ වෙනොත් සිහිය ඇතුව නොවන ඇතුවමයි සම්බන්ධ වෙන්නේ. එන්න ඔය වගේ තැනකට ඇවිල්ලා තමයි සසර ගමන නතර කරන්න පුළුවන්කම තියෙන්නේ. බැරි නැහැ පුළුවන්. හැබැයි මම එක ක්‍රමයක් කියන්නම්. කතා කරපු දේවල් තේරුණා වෙන්නත් පුළුවන් නොතේරුණා වෙන්නත් පුළුවන්. තේරුණත් ප්‍රශ්නයක් නැහැ නොතේරුණත් ප්‍රශ්නයක් නැහැ. ඔකට අමාරුත් නැහැ. එකම එක දෙයක් ඕගොල්ලෝ පුළුවන් නම් කරන්න උපාය සීදී. මොකද මම වුණත් කරන්නේ ඒ ටික. ඉතින් ඒක පුදුම ප්‍රතිඵලයක් තියෙනවා. භාවනාව කියලාවත් ඇස් දෙක වහගෙන ඉන්නවා එක තැනක ඉන්නවා කියන තැනකින් සීමා වෙන්න ඕනේ නැහැ. එකම එක දෙයක් කරන්න. මොකද්ද? ටික ටික හරි හුරු කරන්න උත්සාහවත් වෙන්න සවිඥාන කර්මණු තියෙන සත්පුද්ගල භාවයට හම්බ වෙන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ අරමුණු ටික විතරක් මෙනෙහි කරන්න නිකන් ක්‍රීඩාවක් වගේ යද්දී හිත හිතා ඉඳ හුරු වෙන්න මේ කය පුද්ගලයයි කියන මෙන්නේ මිදෙන විදිහට හොඳට හිතන් හුරු වෙන්න දැන් අපි කියෙමු මේ රූපය ගැන තමන්ට තේරෙන විදිහට බලන මේ රූපය කනබුන ආහාරයෙන් හැදලා තියෙන හම්මස් ලේන හරණ කියලා බලලා මේ කය ඇතුලේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නෙමේ කය යෑමේම වෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතට නෙමේ හැඟීම් දැනීම දැනෙන්නේ හොඳට හිතලා ඕගොල්ලෝ බලන්න ඒ කියන්නේ මම දන්නා දුන්න කෙනෙක්ව ඇල්ලුවා කියලා කිව්වත් මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතට මේ ගැටිච්ච බව තේරෙන්නේ නැසක කයට තේරෙන්නේ නැහැ නේද කියලා ඔන්න ඔය විදිහට අල්ලලා දෙන්න මේ කය සහිත කෙනෙකුට තේරුණා කියන නින්නේ ඉඳ තියන්න එපා ඔච්චරමයි කරන්න ඔක්කො මොන්න තරම් සංයෝජන බැඳුන් තිබුණා රාන් රදී මුතු මැණික් කියන වස්තු වලට මොන තරම් හිත බැඳලා තිබුණ ප්‍රශ්නයක් ඒව ඔක්කොම අතහැරේ කිසිම විහෙසකින් තොරව එකම එක දෙයක් කරන්න මේ ශරීරෙ බාහිර සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන නිමිති ටිකේ විතරයි මේ කය පුද්ගලය කියන නිම්මට ඉඩ නොතබා කය ඇසුරු කරගෙන පවතින හිත මතයි මේ ඔක්කොම ජීවත් වෙන්නේ කියන තැනක අල්ලා දෙන්න ඒ කියන්නේ මේ කය සහිත කෙනෙක් ජීවත් වෙනව නෙමෙයි ඒ කියන්නේ නිකන් ඉන්නකම විමසන්න මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මෙතනත් රූප පේන්නේ මේ රූප පේන එකට කය සම්බන්ධයක් නැහැ කය ඇසුරු කරගෙන පවතින හිතට සද්ද දැනෙනවා කය ඇසුරු කරගෙන පවතින හිතට ගඳ සුවඳ දැනෙනවා ඔහොම කාලයක් බලනකොට රූපයේ පුද්ගල භාවයෙන් අතහැරලා කෙනෙක් ජීවත් වෙනවා කියන ටික මනෝමයයි කියන මට්ටමකට එනවා ඕගොල්ලන්ට ඔක්කොම ඒ කියන්නේ හොඳට තේරෙනවා අපි දන්නවා දකින්නවා අහනවා කියන ඔක්කොම ටික සිතේ ඇති වෙන ගති ටික කියන තැනකට දැන් මෙහෙම ගත්තත් මේ ශරීරව තමන් කියන හැඟීමකට ඉඩ තියන්නේ නැතුව මේ සතර මහා ධාතු කනබුන ආහාරයෙන් ඇතිවෙන සතර මහා ධාතු රූපයෙන් මේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ හැඟීම් දැනෙන්නේ මේ අතට රිදුනා අතට දැනුණා කියන තැනකින් ඉඳ තියන්නේ නැතුව තමන් තව ටිකක් අර දක්ෂව විමසීම අල්ලලා දෙනවා ඇත්තටම මේ විඥානය මේ කය නිරුද්ධ වුණොත් මේ පෙනෙනවා ඇහෙනවා කියන කිසිම දෙයක් නැහැ එහෙනම් ඇත්තටම කයට දැනෙනවා නෙමෙයි කය ඇසුරු කරගෙන පවතින හිතට දැනෙන්නේ කියලා මේ අපි පුද්ගලයේ කියන තැනක කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද ධම්මසාදී කොටස් වලින් යුක්ත කයක එතකොට ඒ කය කියනකොට ඒක අචේතනික මලමිනියක් බඳු වස්තුවක් හැටියටම නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕනේ මෙච්චර යද්දී එතකොට මෙහෙම ඇල්ලුවත් කයට චුට්ටක්වත් දැනුනේ නැහැ කයට චුට්ටක්වත් දැනුන්නේ නැහැ කය අල්ලන්නම බැහැ ඒ කියන්නේ ඒ දැනුනේ කය ඇසුරු කරගෙන පවතින හිතට මිසක කයට චුට්ටක්වත් දැනෙන්නේ නැහැ කියන නෝන තියෙනවා. එතකොට මේ තමන්ව අල්ලන්නත් බැහැ තමන්ට තව කෙනෙක් අල්ලන්නත් බැහැ. ඒ දැන් මෙහෙම අල්ලනවා කිව්වහම ඔන්න සතර මහා ධාතු සමග ස්පර්ශ වෙනවා. එතකොට මේ සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින හිතට අල්ලපු බව දැනුනේ හිතට මිසක කවදාවත් මේ කයට දැනුණා නෙමෙයි. ඔහොම බලන්න බලන්න මේ පුද්ගල භාවයේ පුදුම වේගයකින් ඇති වෙනවා. ඔයගලන්ට මේ කය සත්වයේ පුද්ගලයේ හැටියට අරගෙන කරන සිතින් කිංකිරින් තමයි මේ කාම භවයේ පිණිස පවතින්නේ. එතකොට ওই විදිහට බලනකොට බලනකොට ටික 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 පුදුම වේගයකින් මේ බාහිර දේවල් එක්ක තියෙන බැඳීම් අඩු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සතර සත්‍යපට්ඨානේ පනවද්දී අජත්තමා කායේ කායන පස්සෙ විහෙති බහිද්දාවා කායේ කායන පස්සෙ විහෙති කියලා මේ සත්පුද්ගල භාවයට දැන කයෙන් විතරයි තනවල තියෙන්නේ. ඒ ටික විතරයි ඒවා. මොකද මං කිව්වේ අපිට මේ ජීවිතයේ තියෙන ආශාව නිසා තමයි දුවදරුව කියන ටිකක් හදාගත්තේ. මගේ දුවදරුවන්ගේ යහපත තමයි බාහිර දේවල් කියලා අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ තමන් සහ දුවදරුව කියන තැනක තියෙන කෙලෙස් අඩු වෙනකොට බාහිර බැඳීම් අඩු වෙන ඉබේ. ඒක එකකින් එක අඩු කරන්න ඕන. ලංකාවේ
11යි 5යි.
එතකොට මේ ඒ හින්දා හැමෝම එක කාලයක් වුණ එක දෙයක් කරන්න. ගොඩාක් ගහම් කරන විමසන්න ඕන, මෙනෙහි කරන්න ඕන. යද්දි එද්දි හැම වෙලාවකම අමතක වෙලා යනවා, ආයෙත් මතක් කරනවා, ආයෙත් අමතක කරනවා, ආයෙත් මතක් කරලා ගන්නවා. සත්ව පුද්ගල භාවයට හම්බ වෙන මේ අරමුණු විතරක් මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට කය වෙනමම පැත්තකට බලන්ද ඒක අචේතනික මේ වගේම හැඟීම් දැනීමකින් තොර වස්තුවක් විතරයි. එබඳු කය හැඟීම් දැනීමක් ඇති සිතට නවාතනක් දීලා විතරයි තියෙන්නේ. ඉබ්බ යන යන තැන ඉබ්බගේ කටුවත් අරගෙනම යනවා වගේ, කටුව ඇතුලේ ඉබ්බ ඉන්නේ, කටුව ඉබ්බ නෙමෙයි, ජීවිතේ නෙමෙයි. ඒ වගේ මේ අපේ කටුව, මේක ගේ, මේ අපි නෙමෙයි, ජීවිතේ නෙමෙයි, මේක ඇතුලේ මේ ජීවිතය කියන එක තියෙන්නේ. අරමුණු රූප දැකලා සතුටු වෙන, සද්ද අහලා සතුටු වෙන කෙනා ගති ටික තියෙන්නේ මේ කය ඇසුරු කරගෙන. ඒකට ගේ මේ, අපි යන යන තැන ගේ අරගෙන යන්නේ. අපි ගේ දැන් අර ගේ ඇතුලේ අර මහත්තයා ඉන්නකොට ගේත්ති මහත්තයා කියලා හිතුවත් හරිද? නෑනේ. ඒ ගේ ඇතුලේ ඉඳගෙන මේ මහත්තයා ජනේලකින් ඔන්න එබිලා මේ පැත්ත බලනවා. එහා පැති ජනේලෙන් එබිලා ඒ පැත්ත බලනවා. එහා පැති ජනේලෙන් එබිලා ඒ පැත්ත බලනවා. එතකොට ඒ දකින්නකොට වටපිටාවල් පෙනෙනවනේ, ඒවා ওই ගිතයි තියෙද? නෑ. ඒ ගේ ඇතුලේ තියෙන ජනේල වලින් බලනවා. ඒ වගේ මේ ජනේල් කවුද? ඇහ කන දිවනාසි ශරීරය කියන්නේ ජනේල් කවුද මේකේ? විතක මේ ජනේලෙන් එළියට දාලා ඔන්න මේ අරමුණු ටික ගන්න. ඇතුළේ ඉන්න කෙනාමයි කෙලිම ගන්න. අය මේ ජනේලෙට එහෙමයි තියක් නැහැ. විතක මේ ජනේලෙන් ජනේල් කවුළුවෙන් එළියට දාලා ඔන්න සද්ද අහන. ඇතුළේ ඉන්න කෙනාමයි ගන්න කෙලිම. එතකොට මේ ජනේල් දොරවල් සහිත ගේත් කෙනාද? ඒ හින්දා මේක ගේ හැටියට දකින්න. ගේ ඇසුරු කරගෙන ගේ ඇතුළේ ඉන්න කෙනා ජනේල් දොරවල් වලින් එබි එබි අරමුණු ගන්නවා වගේ මේ කරන සිද්ධිය වෙනම දකින්න. ඔන්න ඔය ටික විතරක් කරන්න ඕනේ. හරිද? කළ කලින් කලට ওই ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි අහන්න. කල්යාණ මිත්‍ ආයතන 6 ඇත්ත ඇති හැටි අහන්න. වාහනයක යද්දි, ගමන් බිමන් යද්දි, වැඩ කටයුතු කරද්දි ওই විදිහට මෙහෙම ඔගොල්ලෝ බුදුදහම කියලාවත් අමුතෙන් එකක් හිතන්න ඕනේ. ඇස් දෙක වහගෙන භාවනා කරනවා කියලා එක තැනකින් නේ රටාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ කර්ම රස් නොවින විදියට, සසරෙන් මිදෙන විදියට ජීවත් වෙන ක්‍රමයක් හොයලා තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ ඇස් දෙක වහගෙන එක තැනක ඉඳගෙන ඉන්න එක නෙමෙයිනේ. වැඩට යනවා, ගෙවල් දොරවල් අතුපත්තු ගන්නවා, වළම් පිටන්ටි පොහොදුනවා, ඔහොමනේ අපි ජීවත් වෙන්නේ. ඒ විදිහට ජීවත් වෙන්න මෙන්න මේ ටික විතරක්ම කරන්න. සවිඥානික වස්තු ටික විතරක්. අමතක වෙලා අහවල් මිනිසයා කියලා හිතෙනවා. නෑ නෑ, එතන තනියම හිත ඇතුලෙන් හදනවා. නෑ නෑ, එතන තියෙන ඇත්ත මේකනේ. කියලා එතන තියෙන රූපය කනබුන ආහාරයෙන් ඇති මොහම්මස් ලේන අරුණ යුක්ත ඔය කය ඇතුලේ තියෙන හිතෙන් නේද මේ ලෝකිය හදාගෙන තියෙන්නේ. ඔය කයට නෙමෙයි දැනෙන්නේ, කය ඇතුලේ ඉන්නේ තියෙන හිතට නේද දැනෙන්නේ කියලා ඇත්ත ඇති හැටි ඔහොම හිතනවා. කය නිම්ම වෙද දකින අහන දෙයකටවත් දැඟීම් දැනීමකටවත් කය නිම්මක් වෙන්න දෙන්නේ නැහැ. තේරෙනවා නේද? ඔන්න ඔය ටික විතරක් කරන්න. කළා අවුරුද්දකින් එන්න වෙලා.
දොයිනක් එක විකුණිතුක් නිකවසෙන් දැන් කය මිනිතුක් කය ඇතුලේ ඉන්න කෙනා ඉන්නවනේ. එයාත් කෙනෙක් නෙමෙයි, එයාත් මෙරි මෙරි ක්ෂණිකව
උපදින. තව ඉදිරියේදී මොකද මේ දැන් රූපෙන් මිදෙන ticket විතරයි මේ කියේ. තව දර්ශනය කියන එක එන්නේ ඊට පස්සේ. මේ නාම ධර්ම පිළිසින් දැකලා තමයි සතර ගමනව අවසන් කරන්න පුළුවන්. නාම ධර්ම ටික පේන්නේ රූපයේ කියන එකට බැඳිලා තියෙනවා. රූපයේ නිදිම දවසටයි හරියට නාම ධර්මංගු පුත්‍යයට එන්නේ. නාම ධර්ම ටික දක්න දැනකට එන්න ඕනේ. එනවා. මෙහෙන් මෙහෙ බලාගෙන ඉන්නකොට මට මෙහෙ පේන්නේ නැහැ. චිත්තචෛසික ටිකේ ගතිය පේනෙන්න නම් රූපයෙන් මිදෙන්න ඕනේ. ඉතල රූපයෙන් මිදෙන ටික කරන්න. එතකොට මේ ටිකට එනවා. මෙහෙමයි දැන් ඔය මට සමහර කට්ටිය කියන ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා නම් ස්වාමීනාන්ත ගැඹුරු ගැඹුරු හරි වටිනා දේශනා කළා, මේදි තමයි කරන්නේ. එහෙම එකක් නෙමෙයි. මගේ මේ බණ දහම් තියෙන ඒව මමවත් දන්නේ නැහැ. මේකේ හැකියාව ඒව එදියට ගැනීම හැකියාව තියෙන බණ අහන අය. ඕගොල්ලෝ දක්ෂව එක එක පැති වලින් මොනව හරි ඒවල් නෙමෙයි අහනකොට උත්තර එනවා. ඉතින් දැන් එහෙදි කළේ ඒක කට්ටිය.
සන්නාස වේද බණ සුක්තෝ නැහුවා
ගොඩක්. ඒක ඉතින් මේ කේක් කෙනා එක එක තැන් වලින් අහනවා.
දැන් අපි එකින් තා ටිකක් මෙරවුල් දෙනවා.
දැන් සන්නන් ගත්තාපොලි මතකය කියන්නේ එතකොට කර්ම නිමිත්තක් වෙන්න ඕනේ නැහැ නේද?
මොකද්ද
මතකය කියන එක?
මතකය කියන එක
කර්ම නිමිත්තක් කියලා තේරුම් ගන්න ඕනේ.
මතකය කියන එක කර්ම නිමිත්තක් නෙමෙයි. ඒ කියන්නේ මතකය කියන එක තියාගන්න පුළුවන්. මතකය කියන එක මතකය කියන ධර්මතාවයේ පවතින තැනක ඇත්ත නොදකින එකයි දෝෂේ. ඇත්ත මතක තියා ගැනීම කියන එක මේ කෙලෙසියක් වුණොත් බණක් දහමක් මතක තියා ගන්නවත් බැහැ.
ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාදයේ අර පොතේ තිබ්බේ අර කර්ම වට්ටිය කෙලෙස් වට්ටිය විපාක වට්ටිය කියලා ඒක විග්‍රහ කරලා තිබ්බේ නෑ පොතේ.
ආතනනේ
මම හිතන්නේ අද ටිකක් ඒක විග්‍රහ වුණා. මම හිතන්නේ හැබැයි මට පැහැදිලි වුණේ නෑ කෙලෙස් වට්ටිය කියලා.
ඒ සතියේ මේ කලන් දේශනාවේදී අහපු ප්‍රශ්නයක්